వల్ల డాక్టర్ బంధుల్లో గుణవర్తన్
గారు సభ మూలాసనారూఢ మంత్రిత్వమని మమ విశేషం గరు ముదల్ల మాత్య తుమా విసిం ఇదిరిపత్ కన్ను లబణ వెట్ సంశోధనే పిడిబంధ కరుణు కీప్యాక్ ఇదిరిపత్ కరంట కమితి వేను ఎతుమా సంపూర్ణ దోషారోపణే పవరంట అమారుయి మక్నిసా దయాత్ హిటపు ముదల్ల మాత్తె రవికన్న నాయక మహతా విసిం వెట్ సంబంధిం దెవెంత ఆరోవాక్ రట ఎతులు ఎతికల ఎటు హేతువతమై 2016 అవేలేకనే వెట్ అనుపాతే అజ్ఞానుకూల బద్ద 111 కీల నమ్ కరలా ఇటు పస్సే 2016 మై మాసే దెవనిద హితువక్కార లెస దేశీ ఆదాయం కొమసారి స్తుమియ కళ్యాణి దశనాయక అపే విశ్వవిద్యాలయ ఆది విద్యార్థి ఎక్పిన ఇతుమియ విసిన్ మే పార్లమెంటువట తీన బలయ వెరది లెస పావిచ్చి కరలా మే సియలుమ మంత్రివరుంగే ఆవతేవ కరువంగే ప్రశంసా యటతే వెట్ 115 వెడిక మే నివేదనే పిలిబందవ రాజ్య మూల్య పిలిబంద సంపూర్ణ బలయ తీన్ని పార్లమెంటువట ఎందుకంటే పార్లమెంటువట ఎమతివరయాట మే పార్లమెంటువేన్ సమ్మత కల్లా మే వెట్ అనుపాతే 111 కీలా దేశీయ ఆదాయం కొమసారి స్తుమియట బలయక్ నే 115 వెడి కర మే సంబంధేన్ జనతావగే విపక్షే వసేన్ ఏకాబద్ధ విపక్షే శ్రేష్టాధికరణేట పెస్సమక్ ఇదిరిపత్ కల ఏ అవస్థావేది శ్రేష్టాధికరణే విసిన్ తీందువక్ లబల దున్నా మే ఔష వహామ క్రియాత్మక విన పరిధి ఏ గెసట్ నివేదనే 115 వెడి కరపు వెట్ బద్ద ఎలిసిన్ అయకరన్న ఐతియక్ నే ఇక నవత్తన్న గీల ఏ వన విట రజే పౌద్గలిక రోవాల్లోని వెట్ అయకరమి తిబుని ఏ గెవ్వాయట ఏటికి ఆపసు లెబునెత్ నే లెబున్ నెతువత్ డెన్ ఎదా ఏ 100 కన్ నొదీమ నిసా సిల్లర తొగ వెళందామట వెట్ బద్ద పెనెవ్వా మీరటే కవదాక్వత్ వ్యాపారిక ప్రజావ బదువోల్ట విరుద్ధో పారట బెహలనే పారట బెస్స పిలపాలి గియ కడ వెహువ్వ ప్రతిఫలే ఉని పిటకొట్టువే కడ హతర మే రెదియానాయనే కన్న కడ సీల్ కళ కస్ దేశీయ ఆదాయం డిపార్ట్మెంట్ మే వడే కరన్న కివ్వహం బ్యా కివ్వహం రేగు డిపార్ట్మెంట్ కడ సీల్ కళ మేవ రాజ్య బలయ ఇతామ వెరది లెస బదుగివన్నన్ హా ఏ గివన్నన్కి వేదన విడువిన్ పావిచ్చి కరపు అవస్థావంటు ఉసావియ కియవిచ్చ హేతు కారణం ఎనిసా ఏ బద్ద వెనస్ కర్లా గినాపువామ అద ఏ ఏమ కిరీమెన్ మమ్ మే పిలి బంధవ వెట్ ఆరోవ వంచాసాగత దుర్నిరూపణ కీల పిటు 500 పొత ముద్రణే కర్లా విళంద పొలే తీయను కాటారి మే బదు పిలి బంధ పూర్ణ అవబోధయక్ వెట్టోళ లభాగంట ఓడిన మే ఓ మే మే అంట దెన్ను అవి అనురు కుమార్ దిశన
ఆనరబుల్ మినిస్టర్
ఏ గాన కియదు ఆ 500
ఏ గాన 680
680 నా నా మమ్మే అహన్నే ఒబతుమా ఇక కొహమద మే గన్నే కరే కియలా 680 కే
ఇస్ పాస్వేని పోతే ఇక నిసా కరుణా కల్లా
నా 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 మన్ నికా కహ ఏ కొహమద గన్నే కరే కియలా
ఓ గననే కరని పోతోల గననే మిల కరన క్రమయత్ తీనో నా నా మిల కరనే గన్ ఆ అరే కత్రు భాగే తీనో ఇదే మే మేకే పిటు 500 తుల అపి కివ్వే మే అతివెచ్చ మహా ఆరో రట ఎతులే అతివెచ్చ వెట్ట అయకిరీమ నిసా అతివెచ్చ అర్బూదే ఎతుల పీడావట పత్వెచ్చ అయ ఏ శ్రేష్టాధికరణయట గీల తీందువ లబా గనీమ తులి శ్రేష్టాధికరణయ కివ్వ మే ఆండువ కర దేశీయ ఆదాయం కొమసారి స్తుమియ క్రియా
ఓడర్ ప్లీజ్ ఆనరబుల్ బిమల్ రత్నాయక విల్ టేక్ ది చైర్
දෙකට කමිටු දෙකක් තියෙනවා මට දෙක වෙන දෙකට චෑමන්ල දෙන්න ධ්‍යානකින් ඕන
ඔව් ඔව් වැට් 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 ඔව් ව මන් දැන් හිතනවා වැට් එක වෙනුවට මේ ආපසු ගෙවන්න නැති තනි බද්දක් අලුතෙන් එනවනම් හොඳයි කියලා. මොකද හේතුව ඒ කාලේ BTT තිබුණේ බිස්නස් ටර්නෝවර් ටැක්ස් කියන එක. ඒකේ කැස්කේඩින් කියලා ප්‍රතිඵලයක් තියෙනවා. මේ බදු න්‍යායේ බදු පිට බදු පැටවෙන එක. ඒක නතර කරන්න නම් එකතු කළාගේ මත බද්ද පනවන්න ඕනේ කියලා බදු න්‍යායක් තියෙනවා. බදු මූලධර්මයක් තියෙනවා. ලෝකේ බොහෝ රටවල් වල ඒ බද්ද එලෙසින් ක්‍රියාත්මක වෙනවා. නමුත් අපේ රටේ දියුණු ගිනු කරන ක්‍රමයක් නැති නිසා ආපසු ගෙවනකොට ඒ තුල විවිධ වංචා දූෂණ අක්‍රමිකතා ඇති වෙන නිසා මම අලුතෙන් කල්පනා කරනවා. මම හිතනවා මේ වැට් වලට වඩා නැවත ගෙවීමක් සිද්ධ නොවන ආකාරයේ බදු ක්‍රමයක් හඳුන්වා දෙන්න පුළුවන් නම් රටට ඒක වඩා වාසිදායක වෙනවා. රජයේ ආදායම් පැත්තෙන් හා ජනතාවගේ පැත්තෙන්, මොකද ජාවාරම්කරුවන්ට විවිධ අවස්ථාවන් නිර්මාණය වෙලා තියෙන නිසා. කැස්කේඩින් ප්‍රශ්නේ නෝ උත්තර හොයාගන්න ඕනේ. අපි දැන් ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ කැස්කේඩින් තිබුණත් මේ සේල්ස් ටැක්ස් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්නේ වෙනම සලකා බැලිය යුතු බදු විශේෂඥයන් හා උපදේශකයන් සමඟ සාකච්ඡා කළ යුතු එකක් වෙනවා. මම මෙතනදී
එක හුඟක් රටවල් වල භාවිතා කරන මේ බද්දක්. ඒක අලුතෙන් අපි මොනවත් මේ දාලා නැහැ මේ ගරු මන්ත්‍රීතුමා. අපි ඒක අනිත් රටවලුත් හුඟක් ඒවා වැට් එක භාවිතා කරනවා.
එසේ පිළිගන්න නිසානේ මම මේ අවස්ථාවේ මේ පාර්ලිමේන්තුවට.
නෑ නෑ ඔබතුමා අලුතෙන් මේ
බද්දක් අලුතෙන් අපි හිතන්නේ අපේ රටේ ක්‍රමවත් ගිණුම්කරණයක් තිබුණේ නැත්නම් නිසි ලෙස ඉන්පුට් අවුට්පුට්ස් පිළිබඳ සංඛ්‍යා දත්ත හරියට ඉදිරිපත් කරන්න බැරි කමේ ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. දැන් ඔබතුමා ප්‍රායෝගිකව පිළිගන්නවා පිටකොටුවට ගිහිල්ලා තොගවලඳුන්ගෙන් මේ භාණ්ඩ ගන්නකොට කොහෙද රිසිට් එකක් තියෙන්නේ. ඒකට බිල් පතක් නැහැ. එතකොට ඒ අපේ රටේ දියුණු ගිණුම් කරන ක්‍රමවේදයක් නැති නිසා ආපසු ගෙවීමේදී නිසි ලෙස සිද්ධ වෙන්නේ නෑ. ප්‍රධාන නිසි ලෙස ගිණුම් තියෙන සමාගම් වල පමණයි මේ වැට් නිවැරදිව ගණනය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින්
මේ ගිණුම් කරන දැන් යම්කිසි සීමාවකට උඩින් ගියාම මේ ඒ ව්‍යාපාරයක්.
ඔව්.
එතකොට අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ ගිණුම් ක්‍රමනේ ඒ ප්‍රමිතියට යන්න ඕනේ. ඉතින් ඒක
කොතරම් සීමාවට උඩින් ගියත් දැන් සිංගප්පූරුව වගේ දියුණු මේ කම්පියුටරයිස් කරපු ප්‍රෝග්‍රෑම් එක තියෙන තැනක නම් ඒක කරන්න පුළුවන්. අපේ රටේ එහෙම තත්වයට අද දියුණු වෙලා තාම දියුණු වෙලා නැහැ. ඒක නිසා දියුණු රටකට ඇමරිකා එක්සත් ජනපදයට, කැනඩාවට, ජර්මනියට, සිංගප්පූරුවට, මැලේසියාවට ඒ වගේ රටවල්. දැන් ඉන්දියාව වගේ රටවල් ගත්තත් විශාල සෙනග ඉන්න ඒකේ වැඩ නැහැ. ඒක රටවල් වල බදු වෙනස්කම් තියෙනවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ අද මුදල් ඇමතුමා කරන්නේ සෞඛ්‍ය සේවයේ මුළුමනින්ම පුද්ගලික සෞඛ්‍ය සේවයේ වැට් වලින් නිදහස් කරන්නේ නැහැ. එතන පුද්ගලික චැනලින් සර්විස් විතරයි වැට් වලින් නිදහස් කරන්නේ. අපි එතුමගෙන් ඉල්ලා සිටින කැමැති මේ සංශෝධනයෙන්ම මේ සෞඛ්‍ය සේවය ලෙඩුන් නිසා අද ඒ සෞඛ්‍ය සේවාවම බදු වලින් නිදහස් කරගන්න ක්‍රියා කිරීම වැදගත් කියලා. ඒ වගේම එතුමා පිළිගත්තා. එතුමා ඒ සඳහා සංශෝධනයක් ගේනවා කිව්වා. ඊයේ පෙරේද අගෝස්තු 1 වෙනිදා එක්සයිස් ස්පෙෂල් ප්‍රොවින්සන්ස් ඇක්ට් එකෙන් එතුමා නිවේදනයක් නිකුත් කළා මංගල සමරවීර මැතිතුමා. however the rate of excise duty applicable on importation of motor vehicles specified in column 1 2 3 of the schedule b imported based on letter of credit lc establishment on o before august 1st 2018 and cleared from sri lanka custom on o before January 31st, 2019 shall be as specified in the corresponding entry in column 4. Then මේ නිවේදනය තුළින් ගරු සභාපතිතුමනි අවසරය ලබලා දුන්නා අගෝස්තු මාසේ 1 වෙනිදා හෝ ඊට පෙර ණයවර ලිපි නිකුත් කළා තියෙනවා නම් පුංචි කාර්වලට මෝටර් මේ ධාරිතාවයේ 10ට වඩා අඩු කාර්වලට මෝටර් වාහනවලට අයවැය ලේඛනෙත් ඉවර වෙලා ලබන අවුරුද්දේ ජනවාරි 31 වෙනකන් පරණ ඩියුටි යටතේ නිදාස් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ජාවාරම්කරුව කරපු වැඩේ පළවෙනිදා මේක කරනවා කියලා දැනගත්ත මේ නිවේදනය අසංකලයේ මුදල් ඇමතිවරයා ජූලි මාසේ 31 වෙනිදා ආරංචි වෙච්ච ගමන් මේ බදු අය කරන ක්‍රමය වෙනස් කළා, මේ බද්ධ වැඩි කරනවා කියලා මිල වැඩි වෙන ලෙස සියලු දෙනා ණයවර ලිපිනිකුත් කරන්න පටන් ගත්ත පළවෙනිද උදේ ඉඳන්. රෑ වෙනකුණුත් බැංකුව ඇරලා තිබුණා. රෑ 12 වෙනකන් ණයවර ලිපිනිකුත් කළා. ඒ නිකුත් කරපු ණයවර ලිපි වලට පරණ ඩියුටි යට තමයි වාහන එන්නේ. එතකොට වාහන මිල වැඩි වෙන්න හේතුවක් නැහැ. මෙයට ප්‍රධාන හේතුව යම් කිසි පිරිසක් විසින් පුද්ගලික අරමුණක් වෙනුවෙන් ඩුබායි වල අල් ෆුටාන් සමාගමට තමයි මේ ඉන්දියාවේ මාරුති වල AMW සමාගමේ අයිතිය තියෙන්නේ. දැන් මේකෙන් කරලා තියෙන ක්‍රියාව එතුමා මේකට සම්බන්ධයි කියලා මං කිසිසේත් කියන්නේ නැහැ. මට සාමාන්‍ය විශ්වාසයක් තිබෙනවා මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා ඒ මේ ඩීල් වලට රැකට්ස් වැඩවලට සම්බන්ධ වෙන පුද්ගලයෙක් නොවේය කියන එක පිළිබඳ පූර්ව නිගමනයක් මගේ දැනට තිබෙනවා. නමුත් මේක කරේ දැන් ඉස්සෙල්ලා එතුමා අයවැලේ කියන ඉදිරිපත් කරනකොට කිව්වේ හයිබ්‍රිඩ් මේ හරිත අයවැලේ කියන එක.
දරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙකක් තිබෙනවා.
හරි. එතකොට හයිබ්‍රිඩ් වාහනවල මිල වැඩි කරලා දැන් එන්ජින් ධාරිතාවේ 650 තිබුණේවට ඉස්සෙල්ලා තිබුණේ 812,500 ඒ වාහනය. මේ බද්දෙන් පස්සේ ඒක 12,500ට වැඩි වෙනවා. මේකෙන් පෙට්‍රල් වාහනවලට මාරුති එදා තිබුණේ 800ක 1,750 ගානේ 114යි. බද්ද දැන් 115 වෙනවා. එතකොට ඒකට වැඩි වෙන්නේ බොහොම පොඩ්ඩයි ඉන්දියන් වාහනවලට. ජපන් වාහනවලට වැඩි වෙන ප්‍රමාණය වැඩි. ජපන් වාහන ගෙනීම අඩු වෙලා ඉන්දියන් වාහන ගෙනීම වැඩි වෙන ලෙස තමයි මේ බදු ක්‍රමය සකස් කරලා තියෙන්නේ අර මං සඳහන් කරපු ඩුබයි සමාගමට වාසි ලැබෙන ආකාරයට. ඒ නිසා විශාල අර්බුදයක් තියෙනවා. දැන් එතුමා කියනවා ගෙවුම් ශේෂ ප්‍රශ්නය නිසයි මේ වෙලා තියෙන්නේ කියලා. මෝටර් වාහන ආනයනය කරන්න රටින් පිටට විදේශ විනිමය යනවා වගේ කීප ගුණයකින් වැඩි මේ විදේශ විනිමයක් ගිහිල්ලා තියෙනවා රත්තරන් ආනයනය කරන්න. 2017 වර්ෂයේදී රත්තරන් ආනයනය කරන්න මිලියන 650ක් ගිහිල්ලා තියෙනවා. 2017 පළවෙනි කාර්තුව තුලදී ගිහිල්ලා තියෙනවා 437ක්. රත්තරන් විතරක් ගේන්න බිලියන 1.1ක් මේ කෙටි කාලයක් තුලදී ලංකාව වියදම් කරලා තියෙනවා. ඒකට හම්බන්තොට වරාය විකුණන්නට ඕනේ නැහැ. මොකද හම්බන්තොට වරාය විකුණලා ගන්නෙ 1.4යි. රත්තරන් ගේන්න විතරක් ගිහිල්ලා තියෙනවා. මේ රත්තරන් ගෙනල්ලිවිල්ල අපේ රටේ දේශීය ස්වර්ණාභරණ කර්මාන්තයේ වැඩි වෙන්න මේ ස්වර්ණාභරණ අපනයන වැඩි වෙලා නැහැ. මේ ගෙනාපු ටික වැඩි ප්‍රමාණයක් හොරෙන් ඉන්දියාවට පටවන ජාවාරමක් තමයි සිද්ධ වෙන්නේ. අද පස්සින්දන් රත්තරන් කලවම් කරලා යවනවා. එතකොට මේක වැටක් බඳින්නේ නැහැ. මේ පුංචි කාර්වල ඒ දවස්වල මැතිවරණයට කලින් චූටි නංගි කෙනෙක් දාලා මේ නංගි මේ තෙමා ගත්තද කියලා අහලා තෙමෙන් නැතුව යන්න නම් කාර් එකක් ගන්න පුළුවන් කියලා කියලා. එහෙම ජනතාවට එදා වාහනයක් මහින්ද රාජපක්ෂ යුගයේදී ගන්න පුළුවන්කම තිබුණා. 114කට වාහනයක් ගන්න පුළුවන්කම තිබුණා. අද වාහනේට බද්ද විතරක් 115. ඒ නිසා මේ රජයේ යටතේ අපි සමස්ත ලංකාවේ 2014 පොයින්ට් පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුවට ඍජු හා වක්‍රබදු දෙකෙන්ම ලබාගත් මුළු බදු ආදායම ට්‍රිලියන 1යි.
මන්ත්‍රීතුමා ඔබතුමා කාලය අවසන්.
හරි විනාඩියයි. ට්‍රිලියන 1යි කියන්නේ බිලියන 1050යි. දැන් 2018 දී අපි ලබා ගන්නවා ට්‍රිලියන 2ක්. ඒ කියන්නේ අවුරුදු 4ක් තුලදී ලංකාවේ කිසිම ආණ්ඩුවක් බදු ප්‍රමාණය ට්‍රිලියන 1කින් වැඩි කළා නැහැ. වැඩියෙන් අය කරලා නැහැ. ඒ කියන්නේ අද රටේ ජනතාවට දරාගත නොහැකි බදු බරක්. සාමාන්‍යයෙන් එක වර්ෂයකට බිලියන 500කින් බදු බර වැඩි කරලා තියෙනවා. ඒ නිසා ලංකා ඉතිහාසයේ වැඩිම බදු බරක් මහ ජනතාව මත හූර්ලා පටෝලා අද ඒ බදු කලින් ඇඩ්වාන්ස් විදියටත් ගන්න විදියට හදලා කරන මේ බදු ක්‍රමය තුළ වඩා පීඩාවටපත් වෙන්නේ මේ රටේ අසරණ ජනතාවයි. බදු දැලෙන් පැර ඇරලා ඉන්න විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් බදු දැලට යටත් වීමට වෙනුවට ගෙවන කෙනාට වැඩි වැඩියෙන් බදු ගෙවන්න රාජ්‍ය සේවකයන්ට එහෙම නැත්නම් රටේ කෘෂිකර්මයේ නියුතු ගොවියන්ට ඊළඟට කර්මාන්ත කරුවන්ට සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට අද මේ තියෙන
ආර්ථික මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය
ඉක්මවලා තිබෙනවා මේ බදු බල මෙයින් ලිහිල් වෙන්නේ නැත කියන ටික සදාන කරමින් මගේ වචන කීපය අවසන් කරනවා
ඔබතුමාට බොහොම ස්තුතියි ඔනරබල් තිලකරාජා you have allocated 10 minutes
සභික තලමෙදාංගම් උරුපිනරවර්ගලේ மிக முக்கிய இரண்டு விவாதங்கள் முன்னெடுக்கப்படும் இந்த சந்தர்ப்பத்தில் எனக்கும் உரையாற்றுவதற்கு வாய்ப்பளித்தமைக்காக முதலில் உங்களுக்கு எனது நன்றிகளை தெரிவித்துக் கொள்கிறேன் இன்று இந்த சபையிலே விவாதிக்கப்படுகின்ற விடயங்கள் இந்த நாட்டிலே சுயாதீன ஆணைக்குழு நியமிக்கப்பட்டு அந்த சுயாதீன ஆணைக்குழுவில் கடமை ஆற்றுகின்றவர்களுக்கு மாதாந்த வேதனத்தை அதிகரிப்பு சம்பந்தமாகவும் அதேபோல் ஏற்கனவே அறிவிக்கப்பட்ட வரிகளில் திருத்தங்களை கொண்டு வந்து அதில் மாற்றத்தை கொண்டு வந்து குறிப்பாக சுகாதார சேவை சம்பந்தப்பட்ட விடயங்களில் வரி மாற்றங்களை கொண்டு வந்து மக்களுக்கு சலுகைகளை ஏற்படுத்தி கொடுப்பதற்காக சமர்ப்பிக்கப்பட்டிருக்கின்ற இந்த விவாதத்தில் கலந்து கொண்டு உரையாற்றுவது மிக முக்கியமான சந்தர்ப்பம் என நினைக்கிறேன் அதற்கு முன்பதாக இந்த உயரிய சபையிலே இந்திய வம்சாவளியினரான ஒரு மலையக தமிழ் இனத்தைச் சேர்ந்தவன் என்கின்ற வகையிலும் இந்திய வம்சாவளியினரான மக்கள் 2009 தான் அதுவும் குறிப்பாக இந்திய அகதி முகாம்களிலே வாழ்கின்ற இந்திய வம்சாவளியினரான மலையக தமிழர்களுக்கு பிரஜா உரிமையை பெற்றுக்கொண்டதோடு தான் இலங்கை வாழ் இந்திய வம்சாவளி மலையக தமிழர்களின் பிரஜா உரிமை பிரச்சினை தீர்ந்தது என்கின்ற வகையில் மறைந்த முன்னாள் முதலமைச்சர் டாக்டர் கலைஞர் கருணாநிதி அவர்களுக்கு இலங்கை வாழ் இந்திய வம்சாவளி மலையக தமிழ் மக்களின் சார்பாக எனது அஞ்சலிகளையும் மரியாதைகளையும் இந்த உயரிய சபையிலே செலுத்துவதற்கு கடமைப்பட்டிருக்கிறேன் காரணம் இந்த நாட்டிலே இந்தியா வம்சாவளியினராக வந்து வாழ்ந்து கொண்டிருக்கக்கூடிய மலையக தமிழர்களின் வரலாறு என்பது அரசியலோடு பின்னிப்பிணைந்தது அது பற்றி தாங்கள் அறிவீர்கள் குறிப்பாக 1948 இலங்கை சுதந்திரமடைந்ததோடு குடியுரிமை பறிக்கப்பட்ட இந்த மக்கள் நாடற்றவர்களாக இருந்த நிலையில் 1964 இலங்கையின் அப்போதைய பிரதமராக இருந்த திருமதி ஸ்ரீமாவ பண்டாரநாயக் அவர்களுக்கும் அப்போதைய இந்திய பிரதமராக இருந்த லால் பகதூர் சாஸ்திரி அவர்களுக்கும் இடையே செய்யப்பட்ட ஒப்பந்தத்தின் அடிப்படையில் இந்திய வம்சாவளி மக்கள் இலங்கையின் பொருளாதாரத்திற்கு பெரும் பங்களிப்பு செய்த மக்கள் இந்தியாவுக்கு திருப்பி அனுப்பப்பட்ட போது அங்கே அவர்கள் தாயகம் திரும்பியவர்களாக நாடற்றவர்களாக சென்று அங்கே தாயகம் திரும்பியவர்களாக சென்றிருந்த வேளை அவர்களுக்கு மறுவாழ்வு அளிப்பதில் மறைந்த முன்னாள் முதலமைச்சர் கலைஞர் கருணாநிதி அவர்கள் பெரும்பங்கு வைத்திருக்கிறார் கடலிலே துடித்து கொண்டிருந்த மீன்களை தரையிலே தூக்கி வீசிப்பட்டது போல இந்த நாட்டிலிருந்து அந்த மக்கள் இந்தியாவுக்கு திருப்பி அனுப்பப்பட்ட போது அடிப்படை வாழ்வாதாரமான பொருளாதாரத்தில் மிகவும் பின்தங்கிய நிலையில் வெறும் 3000 ரூபாய் இந்திய காசோடு இந்திய பணத்தோடு அவர்கள் மறுவாழ்வை ஆரம்பிக்க வேண்டும் என்கிற நிலையில் இங்கே அவர்கள் வாழ்ந்த அந்த தேயிலை கலாச்சாரத்துடன் கூடிய தேயிலை தோட்டங்களை டான் டீ என சொல்லப்படுகின்ற தமிழ்நாட்டு அரச சார்ந்த தேயிலை தோட்டங்களை உருவாக்கி அதில் எங்கள் மக்களை இருக்கச் செய்து அல்லது வாழச் செய்து அதனூடாக அந்த வாழ்வாதாரத்தை உருவாக்கி என்ற வகையிலும் உலகத் தமிழர்களின் தலைவராக கடந்த 80 காலமாக இந்த பிராந்தியத்திலே மிக ஒரு மூத்த தலைவராக செயற்பட்டவர் என்கின்ற வகையிலும் கலைஞர் கருணாநிதி அவர்களுக்கு இலங்கை வாழ் இந்திய வம்சாவளி மலையக தமிழர்களின் சார்பாக எங்களது அஞ்சலிகளை நாங்கள் செலுத்திக் கொள்ள கடமைப்பட்டிருக்கிறோம் ஒரு பாராளுமன்ற உறுப்பினராக தமிழ் முற்போக்கு கூட்டணியின் உறுப்பினர் என்கின்ற வகையில் நானும் அமைச்சர் மனோகணேசன் அவர்களும் அதேபோல் அமைச்சர் ராதாகிருஷ்ணன் அவர்களும் பாராளுமன்ற உறுப்பினர் வடிவேல் சுரேஷ் அவர்களும் எங்களது கூட்டணியின் செயலாளர் நாயகம் சந்திரா சாஃப்டர் அவர்களும் நேற்று நேரடியாக தமிழகம் சென்று அன்னாருக்கு எமது அஞ்சலிகளை செலுத்திவிட்டு வந்தோம் இந்த உயரிய சபையிலே எங்கள் மக்கள் பால் அவர் கொண்டிருந்த அக்கறை காரணமாகவும் அதேபோல அங்கே நலிவுற்றிருந்த மக்களுக்கு அவர் இந்தியாவிலே முன்னெடுத்த நடவடிக்கைகளுக்காகவும் இந்த உயரிய சபையிலே செலுத்துகின்ற அஞ்சலி அவரது மரணத்தை மேலும் பெருமதியானதாக அல்லது வாழ்வை மேலும் பெருமதியானதாக ஆக்கும் என்பதை கூறிக்கொண்டு இன்று பேசப்படுகின்ற இந்த சம்பள உயர்வு சம்பந்தப்பட்ட விடயத்தை நாங்கள் எடுக்கின்ற போது இன்று நாங்கள் இந்த சம்பள உயர்வு சம்பந்தமாக பேசுகின்ற போது சுயாதீன ஆணைக்குழுவில் அங்கம் வைக்கின்றவர்களுக்கு சம்பளம் அதிகரிக்கப்பட வேண்டும் என்கின்ற ஒரு விடயத்தை நாங்கள் முன்வைக்கின்றோம். அதே நேரத்திலே குறிப்பிட்டு சொல்ல வேண்டிய ஒரு விடயம்தான், இந்த கடந்த வாரத்தில் பாராளுமன்ற உறுப்பினர்களின் சம்பளம் அதிகரிக்கப்பட போவதாக பல்வேறு செய்திகள் வந்த நேரம் இந்த பாராளுமன்ற உறுப்பினர்களின் சம்பளம் கேள்விக்குண்டானது. கடந்த 3-4 வருடங்களில் நாங்கள் எடுத்து நோக்கினால் பல்வேறு சந்தர்ப்பங்களில் பாராளுமன்ற உறுப்பினர்களின் சம்பளம் அதிகரிப்பு சம்பந்தமாக பேசப்பட்டது. சம்பளம் அதிகரிப்பு பேசப்படுவதற்கு அப்பால் இங்கே இந்த அது ஊடகங்களில் பேசப்பட்டு பாராளுமன்ற உறுப்பினர்களுக்கு சம்பளம் அதிகரிக்கப்பட வேண்டுமா இல்லையா என்பது சம்பந்தமான வாத பிரதிவாதங்களே அதிகமாக இருக்கிறது. அது தொடர்பாக பிரதியமைச்சர் அஜித் பெரேரா அவர்கள் எமது ஐக்கிய தேசிய முன்னணியின் சார்பாக மிக தெளிவான ஒரு விடயத்தை முன்வைத்திருக்கிறார். நாட்டிற்கு நாங்கள் அதிகரிப்பை கோரவில்லை என. ஆனால் ஒரு விடயத்தை நான் தெளிவுபடுத்தவிருக்கின்றேன். இந்த பாராளுமன்றத்திற்குள் பொருத்தமானவர்கள் தெரிவு செய்யப்படுவதில்லை, அல்லது அவ்வாறு தெரிவு செய்யப்படுபவர்கள் இந்த பாராளுமன்றத்தில் தொடர்ச்சியாக அங்கத்தினராக இருப்பதற்கு வசதியற்றவர்கள் அல்லது வாய்ப்பற்றவர்களாக சென்று விடுவதற்கான காரணமும் கூட இங்கே நமக்காக வழங்கப்படுகின்ற சம்பள திட்டம் மறுசீலனை செய்யப்படாமல் சில வேளைகளில் அவர்கள் வெளியே பெறக்கூடிய வருமானத்தை விட மிக குறைந்த வருமானத்தோடு மிகுந்த சிரமத்துக்கு மத்தியில் தங்களது வாழ்வாதாரத்தை கொண்டு செல்ல வேண்டிய நிலையில் சில தகுதியானவர்கள் தொடர்ச்சியாக பாராளுமன்றம் போன்ற உயரிய சபையிலே அங்கம் வைப்பதிலும் தவிர்த்து வந்திருக்கிறார்கள். எனவே இந்த சம்பள அதிகரிப்பு என்பதை, பாராளுமன்ற உறுப்பினர்களின் சம்பள அதிகரிப்பு என்பதை ஒரு தட்டையான விடயமாக பார்த்து அதனை வாதத்துக்குட்படுத்தி வேண்டும் வேண்டாம் என்கின்றது அல்லது அதிகரிக்கப்படக்கூடாது என்கின்ற முடிவுக்கு வராமல் என்னை பொறுத்தவரைக்கும் ஒரு ஆலோசனையாக இந்த உயரிய சபையிலே அதனை பதிவு செய்யலாம் என நினைக்கிறேன். பாராளுமன்றத்திலே உங்களுக்கும் தெரியும் சபை தலைவர் அவர்களே, நாங்கள் இந்த பாராளுமன்றத்தில் உரையாற்றுவதற்கு அப்பால் குழுக்கள் மட்டத்தில் கமிட்டி மட்டத்தில் பல்வேறு பணிகளை நாங்கள் ஆற்றியிருக்கிறோம். நீங்களும் நானும் கூட பல்வேறு குழுக்களிலே பணியாற்றுகிறோம். அது அரசியலமைப்பு குழுவாக இருக்கட்டும் அல்லது பொதுமனு குழுவாக இருக்கட்டும் அல்லது நிதிக்குழுவாக இருக்கட்டும், அந்த குழுக்களுக்கெல்லாம் குழுக்கள் கூடி விவாதிக்கின்ற போதெல்லாம் அல்லது கலந்துரையாடுகின்ற போதும் மிக குறைந்த அளவிலே கோரம் இல்லாத நிலையில் நாங்கள் கூடி கதைக்கின்ற நிலைமையெல்லாம் இருக்கிறது. அவர்கள் பாராளுமன்ற உறுப்பினர்கள் அதில் பங்கேற்பது இல்லை. காரணம், அதற்காக எந்த விதமான கொடுப்பனவுகளுமே அதில் செலவிடுகின்ற நேரத்தை அவர்கள் வீணான நேரமாக கருதுகிறார்கள். ஆனால் இந்த சபைக்கு வருகின்ற பல்வேறு சட்டங்களாக இருக்கட்டும், பல்வேறு விபரங்களாக இருக்கட்டும், பல்வேறு தீர்மானங்களை அந்த குழு மட்டத்திலேயே நாங்கள் எடுக்கிறோம், நாங்கள் எல்லாம் கலந்து கொள்கிறோம். எனவே என்னை பொறுத்த வரைக்கும் தட்டையாக ஒட்டுமொத்தமாக எல்லா பாராளுமன்ற உறுப்பினர்களுக்கும் சம்பள அதிகரிப்பு என அதை பேசிவிட்டு போகாமல் பெர்ஃபார்மிங் அடிப்படையில் யார் யாரெல்லாம் எந்தெந்த குழுவில் அங்கம் வைக்கிறார்கள், அந்த குழுவில் அங்கம் வைக்கும்போது அவர்கள் அங்கம் வைத்து பங்களிப்பதற்கு ஏற்ற மாதிரி அதற்கான கொடுப்பனவுகளெல்லாம் செய்து இந்த பாராளுமன்றத்தின் செயற்திறனை அதிகரிக்கத்தக்க யார் உண்மையிலேயே அந்த கடமைகளில் ஈடுபட்டு இதனை வலிமை சேர்க்கின்றார்களோ அவர்களுக்கு அது சென்று சேரக்கூடிய வகையிலே இந்த திட்டத்தை மாற்றியமைக்க வேண்டும் என்கின்ற ஒரு முறையில் இது கையாளப்பட வேண்டும். அது இந்த முறை அவசியமில்லை, எதிர்வரும் பாராளுமன்றத்திலே அப்படியான ஒரு சட்ட திருத்தத்திற்கோ அல்லது அப்படி ஒரு பேச்சுவார்த்தைக்கு நாங்கள் செல்ல வேண்டும். பொதுவாக தெரிவு செய்யப்படுகின்ற பாராளுமன்ற உறுப்பினர்களுக்கு இதான் அடிப்படை சம்பளம் என்கின்ற நிலையில் அதற்கடுத்த நிலையில் அவர்கள் பாராளுமன்றத்திற்குள்ளே குழுமட்டத்திலே எவ்வாறு தங்களது சேவைகளை செய்கின்றார்கள் என்பதை மதிப்பீடு செய்து அதன் அடிப்படையில் சம்பள திட்டத்தை வடிவமைக்கின்ற பொழுது உண்மையாக இந்த செயற்பாட்டில் ஈடுபட கொடுக்கக்கூடிய இருக்கக்கூடியவர்களுக்கு நாங்கள் செல்ல முடியும் நினைக்கிறேன். அதே போல ஜனாதிபதி அவர்களும் கூட இந்த விடயத்திலே கவனம் செலுத்தி இதை கூடாது அல்லது அதிக கூடாது விடமாட்டேன் என்பதாக தகவல் சொல்லியிருக்கிறார். இந்த சந்தர்ப்பத்தில் ஒரு விடயத்தை நான் ஞாபகப்படுத்த விரும்புகிறேன். இந்த சுயாதீன ஆணைக்குழு உறுப்பினர்களுக்கு சம்பளம் அதிகரிக்கின்ற விடயமாக இருக்கட்டும் அல்லது பாராளுமன்ற உறுப்பினர்களின் சம்பளத்தை அதிகரிக்கின்ற விடயமாக இருக்கட்டும், இந்த சபை எடுத்துக்கொள்கின்ற கவனத்தில் அளவுக்கு லட்சக்கணக்கான தோட்ட தொழிலாளர்கள் ஒவ்வொரு 2 வருடத்திற்கு ஒரு முறையும் இந்த தங்களது சம்பள உயர்வுக்காக வீதியிலிருந்து போராடுகின்ற அளவுக்கு அல்லது ஒரு ஒப்பந்த அடிப்படையில் ஒப்பந்த பிரஜைகள் போல தங்கியிருக்கின்ற ஒரு நிலை இந்த நாட்டிலே தொடர்ந்து கொண்டிருக்கிறது. அது தொடர்பாக பேசுவதற்கு இந்த சபை இந்த கூட்டு ஒப்பந்த முறையை மீளாய்வு செய்ய வேண்டும் என நாங்கள் பலமுறை நான் ஒரு ஒத்திவைப்பு வேலை பிரேரணையை கூட கோரியிருக்கிறேன். அத்தகைய சந்தர்ப்பங்களில் இந்த பாராளுமன்றம் தொடர்ச்சியாக மௌனம் காத்து வந்திருக்கிறது. அதிலிருந்து இந்த பாராளுமன்றம் விடுபட வேண்டும். இது போன்ற ஒரு பிரேரணையை முன்வைத்து கூட்டு ஒப்பந்தம் மீளாய்வு செய்யப்பட வேண்டும். இந்த 25 ஆண்டுகளுக்கு முன்னர் செய்து கொள்ளப்பட்ட அந்த கூட்டு ஒப்பந்தம் மீளாய்வு செய்யப்பட வேண்டும் என்பதே எங்களது கோரிக்கையாக இருக்கின்றது. எனவே உயர்மட்டத்தில் உள்ளோரின் சம்பளம் மாத்திரமல்ல, அடித்தட்டு மக்களாக இந்த நாட்டின் பொருளாதாரத்தின் அடிப்படையாக வழங்கிக் கொண்டிருக்கக்கூடிய பெருந்தோட்ட கைத்தொழில் இருக்கக்கூடிய தொழிலாளர்களின் சம்பள விடயத்தையும் இதுபோன்ற ஒரு முழுநாள் விவாதத்தில் எடுத்து இந்த உயரிய சபை விவாதித்து ஒரு முடிவுக்கு வர வேண்டும் என கேட்டுக்கொண்டு வாய்ப்புக்கு நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
பூமி ஸ்தூதி. கரு தயாசிரி ஜெயசேகர, கரு தயாசிரி ஜெயசேகர மேத்துமா புத்துமா வினாடி பகலவாக வெங்கிறது.
முலாசரன் மந்திரித்துமணி, விசேஷம் அதுமே பணத்கெடும் பத் கீபே கன கதாகரன் லபியம் மங் சந்தோஷக்கூட தாக்கினோம். விசேஷம் மே கிரியாதாமே அடுத்து விசேஷம் சுவாதீன குமயசபா நவே சபாபதி ஒரு வெத்த தெங் கிவன பரிசிரமிக்கன வினா தீமன வெடிக்கிரிம சந்தா கினாப்பு யோஜனாவாக் மேக்கு திபென்னு நிலபலையும் பத்தின சபாபதி ஒரு சந்தா தனட கவுண்டம் ருப்பியா லட்சக்க மாசிக தீமனாவ எக் லட்ச திஸ்பந்தாவதக்க வெடிக்கிரீம மேம் தீமனாட்டாம தரோ தனட கவுண்டம் அனைக்கு சீலு தீமனா சன்சோதனை கிரீம் தரோ யாரும் கேவி ஏவாகேம நிலபலையும் பத்தின சுவாதீன குமயசபா சபாபதி ஒரையான் சந்தா தம நித்தி தனதுரே வெட்டுப்பா தீமனாவட்ட அதிரேக்கவ சுவாதீன குமயன் சபாவணி சபாபதிக்கு மாசி தீமனாவ சீர பணாக்கு மாசிக தீமனாக கேவிமட்டா மிக யோஜனாவாக தீன் ஏவாகேம அல்லாசோ தூஷண விமர்சன குமயன் சபாவே ஹெர அனைக்கு சுவாதீன குமயன் சபாவில் நிலபலின் பத் நோவன சாமாஜிகான் சந்தா தனட்டு கொண்டாம் ருப்பியால் ஹெத்த பந்தாக்க மாசிக தீமனா ருப்பியால் அனுதாதக்க வடிக்கரன்னா ஏவாகேம ராஜ்ய வியாபார சக்லேக்க துண அலைராக் தியாஸ்பால விதிதான பத்தன நிலபலின் பத்தன சாமாஜிகான் சந்தா எக்ரஸ்வீம் வாரேக்கட சாபாகின் ருப்பியால் தகதாக தீமனாக கேமிட்டாத் ஏவாகேம அல்லாசோ தூஷண விமர்சன குமயன் சபா பண்ணத்தை அட்டவணி வகந்தி அனும குமயன் சபாவை சபாபதி அரட்டா சமானோ சாமாஜிக்கேண்டது பலத்தர பவராயத்தி பெவின் எம சாமாஜிக்கேன் தனட்டு கவுண்ட் லபன் ருப்பியால் அனுபந்தாக்க மாசிக தீமனாவ எக் லட்ச திஸ்தாதக்க வெடிக்கிறன்னாத் ஏ தீமனாயும் கெவன்னாத் ஏவாகேம மத்தியவர குமயன் சபாவை சபாபதி சாமாஜிகன் வெத்த மெத்திவாரண பிரகாஷர பத்கல தினசரி பிரதிபாலனை உத்கரம் தின தக்காவு காலசீமா சந்தா உன்கே மாசிக தீமனாவிங் ஹத்தரிங் ஏக விசேஷ தீமனாக கேமிடத்தமாய் மே யோஜனாவலி எக்க வடப்பில்லக்கு திர சம்பந்தக்கல்ல திபேன் எவ்வகையும் விசேஷம் தவத் காரண கண்ணாவாக் மிக சம்பந்த சம்பந்தக்கல்ல திபின் நிசா விசேஷம் மம பிரகாஷகரன் கேமதி அது மே போலீஸ் குமிஷன் சபாவை காரணா பிலி வந்தவ காரண கண்ணாவாக் அது மித்திர சந்தாவும் போலீஸ் கமிஷன் சபாவ கண்ணாவு தீந்து தீர்ன பிலிபாது அப்படி மதக்காய் திதாசக திதாசத்திர காலே போலீஸ் கமிஷன் சபாவ திபுணா ஹபை ஏ கமிஷன் சபாவட்ட அத்திலா திபுணு இருநம தெங் வர்த்தமான போலீஸ் கமிஷன் சபாவட்ட அத்திலா திபுணு இருநம பொட்டாக் இதர சமானாய் கீழே மடகித்தே ஒரு ஹேத்துவ எதா ஏ உசாஸ்வீம் சியல்லம கியே ஏ அமாத்தியரையாகே யோஜனா அதாசனு அது எம் விதியகட போலீஸ் கமிஷன் சபாவ எம் விதியகட மதியாத் தூணாத் சமார காரணா பிலிபாத போலீஸ் கமிஷன் தின தீந்து தீரன ஏலேச கிரியாகரன்ன போலீஸ் பத்துமா சா ஏ அமாத்தியன்சி சமார அயவிசின் பேரறியும் சித்தமின் திபே ஏனிசாம சமார போலீஸ் நிலதாரின் சித்தன அகதிகாமி தத்துவம் பிலிபாந்தவ ஏ ஆட்ட என்ன தரக் நத்துவ அத்துவிழா தீரோ தத்துவம் முகத ஹேத்துவ சுவாதீனியாய் கியாகண்ணா கொமிஷன் சபாவுக்கிங் தினம் லபன தீந்துவக்கிங் பவா பந்தி ஈட்டின் நதிவன விதியிட கடுவது கரண்ண சமார நாயகின் நத்தம் சமார இக்க இக்க அமாத்தியான்சோர நத்தம் டிபார்ட்மெண்ட்டோரும் லிதாரின் ஹக்கியாவ லபில தீன் இது எனிசா மெய் சுவாதீனத்து பிலி வந்தவ காடத் வடி அப்பி கல்பனா கழித்து அண்ணி வின கௌரு அத்தமே மே ஆண்டுக்கும் வியஸ்தாவை அட்டதே பீட்டுவா தீமின ஆண்டுக்கும் வியஸ்தா சபாவ மீட்ட வட மே சுவாதீன குமிஷன் சபாவில் திபின தத்துவ பிலிபந்தவ அனு எம் கிரியாமார்க அனுகமனை கொரோத் ஹொந்தாய் கீனிக்கவா மேவஸ்தாவே பழமினியும் கியன கேமதி எனிசா எகதி அப்பே சுவாதீனத்துவ பிலிபந்த குமிஷன் சபாவில் மே அதிகரபு தத்துவன் துல கண்லமன கிரியாமார்க ஏ விதீரம் கிரியாத்மக வினோத நெத்து கீன காரணே பிலிபந்த சுயாபலியும் அப்ப ஏகாய் கதாகரி ஹமதாம மிக படங்க அனுடத் மம்மி கதாவி கியூவா மேம குமிஷன் சபா பத்கரபாம எக்கா எக்கா எக்கி சாதாரண கிஸ்ட நோயின பார்சகர் அண்ட தனக்கு நூயானோ எக்கா தெவினியக குமிஷன் சபா விஷயம் சாதாரண தீந்துவா கத்தத் ஏ தீந்துவ கிரியாத்மக நொகரன்னாவு යම් නිලධාරියෙකුට විරුද්ධව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් ඔවුන් අසරණ භාගයට පත් වෙලා තියෙනවා. ඒක තමයි අද උදේ පාර්ලිමේන්තුවේ මේ කාරණේ පිළිබඳව සාකච්ඡාවේදී සිද්ධ වුණේ. ඒ වගේම මම අපේ මුදල් ඇමතුමාට ස්තුතිවන්ත වෙන එක පැත්තකින් මොකද මේ කලාකරුවන් පිළිබඳ කාරණේ මම ආණ්ඩුවේ ඇමතිවරයෙක් විදිහට ඉන්නකොට කතා කරා මේ ආදායම් බදු පනත සම්බන්ධව ගෙනාපුවා. මොකද හේතුව කලාකරුවන් නිෂ්පාදනය කරන්න ආවු ටෙලි නාට්‍යයකට ඒ වගේම කලාකරුවන් නිෂ්පාදනය කර නැත්නම් කලාකරුවන් සම්බන්ධ තියෙන හදන පොතකට නැත්නම් කලාකරුවන්ගේ ඔවුන් හරිම අමාරුවේ නිෂ්පාදනය කරන මේ වේදිකා නාට්‍යයකට එකතු කරන්න ආවු ආදායමට මොහ අමාරුවෙන් ඔවුන් පුරුදු පුහුණු වීම කරලා අද ටෙලි නාට්‍ය කඩාව කඩාවැටලා තියෙන නැත්නම් අපේ වේදිකා නාට්‍යය බලන්න යන්නේ නැත්නම් පත් වෙලා තිනකොට ඒ අය බොහොම අමාරුවෙන් එකතු වෙලා කරලා ගන්න මුදලටත් අපි කිව්වා කරුණාකරලා මේක නිදාස් කරන්න කියලා. හැබැයි මේ පනත ගේනකොට මේ ගෙනාපු මේ හදපු සමහර නිලධාරීන් කරේ කෙලින්ම අර ආපු බදු ටික කෙලින්ම ගෙනල්ලා එතන තියෙන අයිටම් එකට අදලා නිකන් හිටියා මිසක කල්පනා කරේ නැහැ මේ මිනිස්සුද නැත්තම් කවුද කියලා. දැන් තමයි මේ කලාකරුවෝ නැගිටලා කෑ ගහන්න පටන් ගත්තයින් පස්සේ ආණ්ඩුවට තේරෙලා මේක දැන් යම් කිසි අඩුකිරීමක් කරන්න හදන්නේ. මං කියන්නේ කරුණාකරලා ඉතිහාසය එකතු කරා නම් යම් බද්දක් එකත් කරුණාකරලා ගෙවන්න අපව මේ මිනිස්සුන්ට. අහිංසක මිනිස්සු මේ කලාකරුවෝ විදියට බොහොම අමාරුවෙන් තමන්ගේ ජීවිතේ ගැට ගහ ගන්න අය. ඒ නිසා ඒ වගේම දැන් මේ මම දැක්ක තව කාරණයක් තමයි විශේෂයෙන්ම සමහර ටෙලි නාට්‍ය වලට බදු ගැහිම තුල අද ටෙලි නාට්‍ය විකාශනය අඩු වෙලා තියෙනවා මේ රූපවාහිනි වල. ඒ නිසාම ඒ මම උදාහරණයක් විදිහට ගත්තොත් ස්වාධීන රූපවාහිනියේ එක ටෙලි ඩ්‍රාමා එකක් හදන්න කිව්වා කොටස් 50ක්. කොටස් 50 හදන්න කිව්වෙන් පස්සේ කොටස් 50 ඒ නිෂ්පාදකයා හැදුවා. දැන් කියනවා ගන්න 30යි කියලා. එතකොට දැන් අර විශ්සර කවුද වක් කියන්නේ? දැන් ඒක තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔවුන් ඔවුන්ට හිතුන තීරණ ගැනීම තුල සමහරලාවට
ඔඩර් ප්ලීස් ගරු ශිහාන් සේමසිංහ මැතිතුමා මුල් ආසනයේ
එනිසා සමහරලාවට මං හිතන්නේ මේ කාරණේ පිළිබඳව අපි නැවත සොයා බැලීමක් කරොත් හොඳයි මං හිතන්නේ. මොකද ජනමාධ්‍ය ඇමතුමා විදිහට එතුමාට අවශ්‍ය හැකියාවක් තිබෙනවා මේ සම්බන්ධව සොයා බලන්න මොකද්ද මේ සිද්ධ වෙමින් තිබෙන්නේ කියලා. මේ ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ සමහර නිෂ්පාදකයෝ ගෙනල්ලා 50ක් විතර හදන්න අවසර දීලා 50 හදපුවාම දැන් 40ට බස්සනවා. දැන් 40යි අපිට ඕනේ කියලා කියනවා. ඒතර අර 10ට කවුද වක් කියන්නේ? ඒ කොටස් 10ට. ඒවට ගිය වියදමට. ඉතින් මේ වගේ කලාකරුවෝ ඉතාම අනාථ භාවයට පත් වෙන ක්‍රියාකාරකමක් මේක ඇතුලේ සිද්ධ වෙමින් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මම දැන් ඊළඟට ගන්න කැමති විශේෂයෙන් මේ ඉදිකිරීම් ශ්‍රේෂ්ඨය පිළිබඳව විශාල අර්බුදයක් අද මතුවෙමින් තිබෙනවා. දැන් අද අපි හිතුවා ආර්ථික වර්ධනය නැත්තම් පඩි වැඩිවීම ඒකත් එක්ක සියලු දේවල් මේ ආණ්ඩුවෙන් ලබා දීලා තිබෙන ඒවත් එක්ක යම් මේ නිෂ්පාදන ක්‍රියාවලිය යම් වැඩිවීමක් සිද්ධ වෙයි කියලා. හැබැයි අද විශාල වශයෙන් මේ ඉදිකිරීම් කර්මාන්තයේ කඩාවැටීමකට ලක් වෙමින් තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනය ගත්තම වැඩිම වර්ධනයක් පෙන්නුම් කරේ 2012 වර්ෂයේ 121.6යි. ඒක 2013 වර්ෂයේ 114.4ට අඩු වුණා. 2014 ඒක 106.6ට අඩු වුණා. ඊළඟට ඒක 2015 105.1ට අඩු වුණා. ඊළඟට ඒක නැවත 2016 ගිය අවුරුද්දේ යම් වැඩිවීමක් තිබෙනවා. 2016 වර්ෂයේ ගිය අවුරුද්දේ පිට අවුරුද්දේ 2016 වර්ෂයේ ඒක 8.3කට වර්ධනය වෙලා තිබුණා. හැබැයි මම කියන්න කැමති කරු මූලාසන මන්ත්‍රීතුමනි අද වෙනකොට මේ 2017 වර්ෂයේ ගිය අවුරුද්ද වෙනකොට ඉදිකිරීම් ශේෂය සම්පූර්ණයෙන්ම 3.1කට බැහැලා තියෙන ලංකා ඉතිහාසයේ මම හිතන්නේ අඩුම වර්ධන වේගයක් තියෙන ශේෂයක් විදිහට. ඇයි මේක සිද්ධ වෙන්නේ හේතුව? මොකද අපි ගෙවල් හදනවා, විශාල ඉදිකිරීම් කර්මාන්ත එනවා. මේ ක්‍රියාදාම එනකොට සමහර කර්මාන්ත විශාල සංඛ්‍යාවක් දැන් බැහැලා
තියෙනවා. Order please. Order please. I wish to announce that this house cordially welcomes the delegation of the People's Republic of China led by Honorable Mao Wanchun, Chairman of Hainan Provincial Political Committee of the Chinese People's Political Consultative Conference, now present at the Speaker's Gallery. කතා කරන්න මන්තුම.
ඒ වගේම මම කියන්න කැමතියි මම මේක දිගින් දිගටම මතු කරව මේ ඉදිකිරීම ශේෂය කඩාවැටීමට යම් හේතුවක් තියනවාද කියලා. මොකද හේතුව අද මේ ඉදිකිරීම කර්මාන්තේ කරලා අද උන්ට බිල් ටිකට මුදල් ටික ගන්න බැරුව ඉන්නවා. දැන් මෙතන ඉන්න අපේ අනුම මැතිනිය මං හිතන්නේ අනුම ගමගේ මැතිනිය එදු මේකේ පුත්‍රත්නය කරනවා මේ මේ ඉදිකිරීම ශේෂය වැඩ අද බිල් හිර වෙලා තියෙන ඔක්කොම. සල්ලි නෑ. බිල් දාලා දැන් මාස ගන්නක් මිනිස්සු බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ආපහු ඒ කට්ටිය ඔක්කොම ගේනලා නිලධාරී ඉස්සරහා ඒගොල්ලන්ව අපහසුතාවයට පත් වෙනවා. ඒගොල්ලන් නැගිටලා කියන්න බෑ සමහරලාවට අපිට සල්ලි නෑ කියලා, සල්ලි දුන්නේ නෑ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊළඟට සර්ජාජ් එක ගහනවා ඊළඟට. ඊළඟට කියනවා ඇවිල්ලා කතා කරලා දැන් මට වුණත් ඒක කරන්න සිද්ධ වුණා සමහරලාට. මොකද හේතුව මම කොයිතරම් මුදල් ටික දාලා වැඩ කෙරුවත් බිල් ටික ගෙව ගන්න සල්ලි නෑ වෙලාවට. ඒ නිසා එතනදී විශාල අර්බුදයකට පත් වෙනවා මේ ඉදිකිරීම කර්මාන්තේ ඉන්න අය. ඒ නිසා සමහර අය ඉදිකිරීම කර්මාන්තර දැන් සමහර ටෙන්ඩර් ගන්නේ නැහැ. මොකද හේතුව අරගෙන ඒගොල්ලන්ට කරන්න බෑ. එක පැත්තකින් ඒගොල්ලන්ට තියෙන ශ්‍රමය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ශ්‍රමය එකතු කරගන්න මිනිස්සු නැහැ. අද ශ්‍රමය නැතුව මිනිස්සු ගොඩාක් විශාල කර්මාන්තශාලාවක් කර්මාන්ත කරගන්න බැරුව නැත්නම් ඉදිකිරීම කර්මාන්තේ කරන්න බැරුව ඉන්නවා. සාමාන්‍ය සේවකයෝ බාස්ලා මේසම් බාස්ලා පොඩි මේ අත්උදව්කරුවන් මේ අය නැහැ ලංකාව ඇතුලේ. ඒකට මොකක් හරි වැඩපිල්ලක් හැදිය යුතුයි මේ ඉදිකිරීම කර්මාන්තය ඉදිරියට ගෙනියනවා නම්. ඔය මොන කතා කිව්වත් අවසාන වශයෙන් මම නම් එක පැත්තකින් ඒක වෙන විදිහේ අර්ථකථනය කරත් සමහර වෙලාවට අපිට කිසියම් කම්කරුවන් පිරිසක් හොයාගන්න බැරි නම් කොහොමද මේක කරන්නේ? ඉතින් ඒ නිසා විශාල ඉදිකිරීම කර්මාන්ත යම් කඩාවැටීමකට ලක් වෙලා තිබෙනවා. දෙවන කාරණය තමයි මොකද අපේ මිනිස්සු අපේ ජනතාව කැමති වෙලා තියෙන්නේ යම් රස්සා ප්‍රමාණයක් කිරීම සඳහා පමණයි. මොකද දැන් සේවා වියුක්තිය ගත්තත් සේවා වියුක්තියේ ඉහළ අධ්‍යාපන ලැබුවාට සේවා වියුක්තිය විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තරුණ පිරිස අතර සේවා වියුක්තිය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම යම් වැඩිහිටි ප්‍රමාණයක් ඉන්නවා විශාල වශයෙන් ඒගොල්ලෝ ගැවසෙනවා මේ ඒගොල්ලන්ට අවශ්‍ය කරන රැකී රක්ෂා මෙතන නැතුව. ඒ නිසා පල්ලෙහා මේ ඉදිකිරීම කර්මාන්තය කරන්න අවශ්‍ය කරන මිනිස්සු ටික නෑ අද. ඒ නිසා ඒකට ආණ්ඩු විදිහට යම් පියවරක් ගත යුතුයි. මොකද හේතුව මම නම් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. මම ඒකට පක්ෂව ඡන්ද දෙනවා. මොකද හේතුව එහෙම නැතුව මේක දුවන්න බෑ මේ ඉදිකිරීම කර්මාන්තය. ඒ වගේම දෙවෙනි කාරණේ මම කිව්වා විශේෂයෙන් මේ බද්ද දේපළ සම්බන්ධව මම මේක ආණ්ඩුවේ ඉන්නකොටත් කතා කරා. මේ කැබිනට් පේපර් එකේ ගේනකොටත් කතා කරා. මේකේ ගෙනල්ලා මේ පත්‍රිකා ගේනකොටත් මම දිගින් දිගටම කතා කරා. මේ බද්ද නිවාස සම්බන්ධ විශේෂයෙන් මහල් නිවාස ඉදිකිරීම සම්බන්ධ විශාල බූම් එකක් ලංකාව ඇතුළේ ඇති වුණා. මොකද මේ කොළඹ නගරේ කොළඹින් පිට මේ බද්ද නිවාස තට්ටු නිවාස ඉදිකිරීම තුළ විශාල වශයෙන් පිටරැටියෝ මේවා විනදී ගන්න සූදානම් වුණා. දැන් අද මේකට 115ක බද්දක් ගැහුවා මේ ආණ්ඩුවේ.
මන්තුවා තව මිනිත්තු දෙකක් තියෙනවා
මට. මේ බද්ද ගැහිමත් එක්ක මොකද වුනේ? රුපියල් ලක්ෂ 30කින් මේ එක යුනිට් එක මුදල ඉහළ ගියා. ඒ නිසා දැන් අද තවදුරටත් මිනිස්සු ගිහිල්ලා තට්ටු නිවාසයක තමන්ගේ කොටසක් මිලදී ගන්න සූදානම් නැහැ. ඒ විතරක් නෙමෙයි යකඩ මිල. යකඩ මිල ගත්තම අද දෙගුණයක් 100%කින් වැඩි වුණා යකඩ මිල. එනිසා මේ ක්‍රියාදාමයේ අනිත් එක තමයි විශේෂයෙන්ම වැලි සහ අනිකුත් ඒවා හොයාගන්න තියෙන ප්‍රශ්නේ. දැන් මේකත් එක තමයි අද ඉදිකිරීම කර්මාන්තේ විශාල කඩාවැටීමකට ලක් වෙලා තියෙන 2011 3.1කට බැහැලා තියෙනවා. ඉතින් මේක දිගින් දිගටම අඩු වෙමින් තියෙන තත්ත්වයක් පත් වෙලා තියෙන වෙන හේතුවක් ඉදන්ද මේ මේ කාරණ නිසා. දැන් බලන්න ඉදිකිරීම අංශය දලදේශීය නිෂ්පාදන දායකත්වය අනුව ගත්තත් 2012 108.1ක් තිබිච්ච එක 2013 8.7කට වැඩි වෙනවා. අද ඒක 7.1කට අඩු වෙලා තියෙන්නේ. මේක මේ ගැන විශේෂයෙන්ම ඉදිකිරීම කර්මාන්තය තමයි අපේ වැඩිම වේගකින් වැඩි වෙච්ච කර්මාන්ත ව්‍යාපාරය නැත්තම් අපේ ශේෂය. නමුත් ඒක දැන් අද කඩාවැටෙමින් දිගින් දිගටම මතුවෙමින් තිබෙනවා. ඒ වගේම තමයි අර එන්ජින් ධාරිතාව පිළිබඳ ප්‍රශ්නේ. මේක දිගින් දිගටම ඇතුළු ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබුණා. අපිත් පිළිගන්නවා, මමත් පිළිගන්නවා. අවංකව බැලුවොත් නිකන් කියලා දේශපාලන කතා කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. අපේ පාරේ වාහන අද යන්න බෑ. ඒකයි මේ තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා කුඩා වාහන හිමියන් විශාල ප්‍රමාණයක් වාහන මිලදී ගැනීම තුළ විශාල අර්බුදයක් ආවා. හැබැයි මේක එකපාරට ගනන් නතර කරපු ගමන් ඇති වුණ තත්ත්වයන් විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ඒකට යම් විසඳුමක් ලබා දිය යුතුයි. ඒ විතරක් නෙමෙයි, මම විශේෂයෙන් යෝජනා කරන්න වෙන කාරණයක් නෙමෙයි, ලංකාව ඇතුලේ විශේෂයෙන් කොළඹ නගරය තුළ කුඩා වාහන භාවිතා කිරීම තහනම් කරලා යම් බස් රථ ප්‍රමාණයක් ගෙනල්ලා අර ඉලෙක්ට්‍රික් බස් රථ ප්‍රමාණයක් ගෙනල්ලා ලංකාව ඇතුලේ කොළඹ නගර සහ නගරාන්තර බස් රථ ගමනාගමනයක් සලස්සන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි අපිට ගත හැකි පියවර කියලා
මම විශ්වාස කරනවා.
ඒ නිසා මං හිතනවා මේ ක්‍රියාදාමයන් පිළිබඳව
යම් ධනාත්මක විදිහට කල්පනා කරලා තමන් අතින් සිද්ධ වුණ සමහර වැරදීම් සමහර ගෙනාපු නීතිවල තිබිච්ච අඩුපාඩුකම් නිවැරදි කරන්න මම හිතන්නේ එතුමා කටයුතු කරයි කියලා මම විශ්වාස කරමින් අවසාන වශයෙන් කරපන්තු තුමනි විශේෂයෙන්ම අර වැඩබද්ද ආපසු ගෙවීම මේ ගුවන්තොටුපලේ කිතාම වැදගත් යෝජනාවක් මොකද හේතුව අපි ඕන රටකට ගියොත් පිට රටකට ගියොත් ඕනම shopping malls වලට ගියාම ඒකේ බොහොම පැහැදිලිව ආපහු අපි එයාපෝට් එකට ඇවිල්ලා අපිට ඒක ආපහු වැට් එක ආපහු රිෆන්ඩ් කරන්න තියෙන අයිතිවාසිකම තිබුණා ඉතිහාසය.
අවසාන කර්මන්තු.
ඒක නැතිවීම තුළ යම් ප්‍රශ්නයක් ඇදලා තියෙනවා මංගල සමර මැතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. එය නැවත ස්ථාපිත කිරීම තුළ ආපහු අපිට සංචාරකයන් වර්ධනය කර ගැනීම සඳහා යම් වැඩ පිළිලක්
අවසාන කර්මන්තු
කියලා ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා.
බොහොම ස්තුතියි. මේ ළඟට ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමා. ඔබතුමාට මිනිත්තු 10ක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. ගරු මන්ත්‍රීතුමනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ස්ථාපනය කරලා තිබෙන මේ කොමිෂන් සභාවල ස්වාධීන කොමිෂන් සභාවල ඒ සභාපතිවරු සමාජිකවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් අද කතා කරන වෙලාවේ මම කැමති ඒ ස්වාධීන කොමිෂන් සභාවල මෙතෙක් ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් අදහසක් රටට ඉදිරිපත් කරන්න මේ විවාදය ප්‍රයෝජනයට ගන්න. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ක්‍රියාත්මක කරන්නට පටන් ගත්තට පස්සේ මේ කියන කොමිෂන් සභා පූර්ණ බලතල සහිතව අද හොඳින් ක්‍රියාත්මක වෙනවා. මේකේ අවුරුදු 3ක ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයේ දිහා අපි විමසුම් ඇසින් බලනකොට අපට පෙනෙන්න තිබෙන චිත්‍රය මිශ්‍ර ප්‍රතිඵලයක් තමයි අපට දකින්න තිබෙන්නේ. සමහර අංශවල ඉතාම හොඳ ප්‍රතිඵල ලබාගෙන රටේ දේශපාලන පරිපාලන සංස්කෘතිය යහපත් කරන්නට දායක වෙලා රටේ හොඳ නම කීර්තිය වැඩි වෙලා ඉතා දියුණු ප්‍රජාතන්ත්‍රවාදී අංග ලක්ෂණ අපේ රාජ්‍යයක් හැටියට අපි අත්පත් කරගෙන තිබෙනවා මේ කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය නිසා. සමහර අංශවලදී අපි බලාපොරොත්තු ප්‍රතිඵල තවම ලැබිලා නැහැ. දාද උදේ මෙතන කතා වුණු පොලිසියේ ක්‍රියාකාරීත්වය ඒව ගත්තාත් ඒවෑ යම්කිසි අඩුපාඩුකම් තියෙනවා. එක රැයකින් දෙකකින් තුනකින් මේ සමස්ත ප්‍රතිඵලේ ලබා ගන්නට බෑ. ඒවට ඒ අඩුපාඩුකම් වලට සාධාරණ හේතුත් අපිට දකින්න තිබෙනවා. නමුත් අපි යා යුතු ඉලක්කය තමයි මේවා ආරම්භ කරන්න අපි විශාල දේශපාලන සාකච්ඡාවක් මේ රටේ සිද්ධ වුණා. අවුරුදු ගණනාවක් කතා වුණා මේ මාදිලියේ කොමිෂන් සභාව පිහිටවන්න ඕනේ කියලා. එමනම් ඒ සාකච්ඡාව ඇතුලේ මතුවුණු යහපත් අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්නට මේ හැම කොමිසමක්ම වැඩ කරන්න ඕනේ කියන එක අපි විශ්වාස කරනවා. ඉතින් ලැබිච්ච හොඳ ප්‍රතිඵලයක් ගැන අපි කතා කරනවා නම් අපි මේ වෙලාවේ කැමති මැතිවරණ කොමිෂන් සභාව ගැන කතා කරන්න. තාද උදේ පාර්ලිමේන්තුවේ කතා වුණේ මේ ඡන්ද කල් දැමීම සහ මැතිවරණ කොමිෂන් සභාව එකට එකතු කරලා කතා කළා. දැන් පළාත් පාලන පළාත් සභා ඡන්දේ කල් ගිහිලා තිබෙන්නේ මැතිවරණ ක්‍රමයේ සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන නොඒකඟතාවන් නිසා ඒ එකඟතාව එක පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුවේ ඒ කටයුත්ත අවසන් කළ දුන්නා නම් මැතිවරණ කොමිසම ඡන්ද 30යි. නමුත් පැවතුන ඡන්ද දෙක කියන්නේ ගර්මතුමා.
පාර්ලිමේන්තුවේ ඉතින් බහුතරය අතිවිශාල බහුතරය ඔබතුමාල ළඟ තියාගෙන පාර්ලිමේන්තුව මේක හාරස් කරනවායි කියන්නේ ඇයි?
පාර්ලිමේන්තුවෙන් තමයි ඉතින් කරන්න තියෙන්නේ. පාර්ලිමේන්තුවේ බහුතරය කාටද නැද්ද කියන කාරණේ නෙවෙයි මම කියන්නේ. මේ පාර්ලිමේන්තුව ඉතින් විසඳාගත යුතු ප්‍රශ්නයක් මිසක් මැතිවරණ කොමිසමේ ප්‍රශ්නයක් නෙවෙයි කියන එකයි මම කිව්වේ. ඒක ඒකට ඔබතුමා එකගයිනේ. ආ ඒක තමයි මම මට ඕනේ වුණේ ඒකයි කියන්නේ. ඉතින් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අපි එකතු වෙලා විසඳගමු. මට ඕනේ වුණේ කොමිෂන් සභාව මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පිහිටෙවට පස්සේ අපේ රටේ මැතිවරණ දෙකක් පවත්වලා තිබෙනවා. ඒ පසුගිය මේ අපි ඔක්කොම පත් වුණු පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ ක්‍රියාවලියේදී යම් යම් ප්‍රශ්න මතුවලා තිබුණත් පැවති ජනාධිපතිවරණයට වඩා ඒ පැවති ජනාධිපතිවරණය අන්ත දූෂිත ජනාධිපතිවරණයක් බව අපි දන්නවා. ඒ මැතිවරණයට සාපේක්ෂව අපි දැන් හොඳ මැතිවරණ දෙකක් පවත්වලා තිබෙනවා. මං කියන්නේ ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ ජනාධිපතිවරණයෙන් වෙනස් වෙච්ච ඒ ස්වභාවය ඒ ලක්ෂණය අපි දිගටම අපි පවත්වාගෙන යන්න ඕනේ. කවුරුවත් විශ්වාස කළේ නැහැ ලංකාවේ සාධාරණ මැතිවරණ පවත්වන්න පුළුවන් මැතිවරණ සංස්කෘතියක් රටේ ඇති වෙයි කියලා කවුරුවත් විශ්වාස කළේ නැහැ අපි මේ දන්න ඉතිහාසය. නමුත් දැන් ඒ தත්ත්වය උදා වෙලා තිබෙනවා. ඒකට හේතුව තමයි අපි මේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් පිහිටවලා ඒක බලගන්නවලා ඒ නීති රීති ක්‍රියාත්මක කරන්න ඒ කොමිෂන් සභාවට ඉඩ දීලා තියෙන එක. ඒවගේ මං කැමති මේලා මානව හිමිකම් කොමිසන් සභාව ගැන කතා කරන්න. ලංකාවේ මානව හිමිකම් කොමිසන් සභාවට විශාල කීර්තියක් අත්පත් වෙලා තිබෙනවා. නමුත් අපි කියන්න කැමති සමහර ජනමාධ්‍ය සමහර පුද්ගලයෝ මේ මානව හිමිකම් කියන දේ දකින්නේ මේ රටට හතුරු දෙයක් හැටියටයි. මානව හිමිකම් ගැන කතා කරන එක බටහිර, ඒක NGO, ඒක මේ රට ගිලගන්න බලාගෙන යමක් හැටියට තමයි මේක පෙන්වන්න උත්සාහ ගන්නේ. මානව හිමිකම් කොමිසන් සභාව අපේ මානව හිමිකම් නීතියත් එක්ක සංවර්ධන වෙලා යන්ට යන්ට මානව හිමිකම් රාජ්‍යයක් බවට අපි පත් වෙනවා. එම නිසා මම හිතන්නේ මානව හිමිකම් ක්‍රියාකාරීත්වය පිළිබඳ අපි බොහොම විවෘත හැකින් අපි දකින්න පුරුදු වෙන්නට අවශ්‍යයි. අලුත්ම කොමිසන් සභාවක් හැටියට ආපු තොරතුරු දැනගැනීමේ කොමිසන් සභාව ගැන මම තව වචනයක් කියන්න කැමතියි. තොරතුරු දැනගැනීමේ අයිතිය මේක ඇත්තෙන්ම ඉන්දියාව වගේ රටවල් වල වගේ බිම් මට්ටමේ ජනතා අරගලයක් ඔස්සේ ආපු එකක් නෙවෙයි. මේක හරියට අර මානව හිමිකම් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් උනේත් එක්තරා විදිහක ශාස්ත්‍රීය තලයක ඇති සාකච්ඡා අනාදී වශයෙන් 72 ව්‍යවස්ථාවෙන් නාමිකව දාපු දේවල් පස්සේ එකතු කරගත්තා. ඊට පස්සේම අධිකරණයෙන් බලගන්නවන්ට ගියේ ක්‍රමක්‍රමයෙන් තමයි මානව හිමිකම් පිළිබඳ ඒ දැනුම භාවිතාව පොදු ජනතාව අතරටපත් වෙලා අද මොනවා වුණත් මානව හිමිකම් පිළිබඳ විශාල අවබෝධයක් රටේ ජනතාවගෙන් සෑහෙන පිරිසකට තියෙනවා. කඩ වුණොත් උසාවියන්ට වගේ දේවල් ගැන දැනගෙන තිබෙනවා. මේ තොරතුරු දැනගැනීමේ නීතිය පිළිබඳ ගත්තත් ඒක ඇත්තෙන්ම ඒ නීතිය මේ පාර්ලිමේන්තුව සම්මත කරනකොට විශාල අතිවිශාල ජනතාවක් මේ පිළිබඳ විශාල අවබෝධයකින් හිටියේ නැහැ. නමුත් මේ කෙටි කාලය ඇතුළත අපිට පේනවා ඒ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජනතාව දැනුවත් වෙමින් ඉතා වේගයෙන් මහජන අධිකාරීන් මහජන වගකීමට යටත් කරන්න පුළුවන් නීතියක් දැන් ඇවිල්ලා තියෙනවා කියන අවබෝධයට ඇවිල්ලා ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්නවා. එම නිසා මම හිතන්නේ ඒ කොමිසන් සභාවල ක්‍රියාකාරීත්වයේ සාධනීය පැත්ත ගැන අපි අගය කිරීමක් කරලා එම නිසා මේ වැටුප් වරප්‍රසාද මේවා ලබා දීලා ඒවා තව කාර්යක්ෂම කරගන්න අපි වැඩ කරන්න අවශ්‍යයි. ඒ වගේම මම මේ වෙලාවේ තව කරුණු කීපයක් සඳහන් කරන්න අවශ්‍යයි. අපි බලාපොරොත්තු වෙන වේගය කාර්ය සාධනය සමහර අංශවලින් අපිට ලැබිලා නැහැ. අධිකරණේ නඩු යුක්තිය පසිඳලීම පිළිබඳ ඉතාම බරපතල ප්‍රමාදයක් තිබෙනවා. ඒ ගැන අපි මේ පාර්ලිමේන්තුවේ ඕන තරම් කතා කරලා තිබෙනවා. යුක්තියේ පමාව කියලා කියන්නේ යුක්තියේ නිමාව කියලා අපිට කියන්න පුළුවන්. එම නිසා අධිකරණ ක්ෂේත්‍රයේ මේ උසාවිල ගොඩ ගැහිලා තිබෙන ලක්ෂ ගණන් ගොඩ ගැහිලා තිබෙන නඩු කඩිනමින් විසඳාලීම සඳහා අධිකරණ කොමිසන් සභාවත් සැලකිය යුතු මැදිහත් කිරීමක් කෙරෙනවා නම් හොඳයි කියන අදහසේ අපි ඉන්නවා. තවත් කාරණාවක් ගැන මම සඳහන් කරන්න කැමති රාජ්‍ය සේවය පිළිබඳ. රාජ්‍ය සේවකයාට ලොකු ගෞරවයකින්
ගරු ඇමතුමා තව ඔබතුමාට මිනිත්තු 2යි තියෙන්නේ.
හොඳයි. පුළුවන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. වැටුප් පැඩි කරලා තියෙනවා. දේශපාලන බලපෑම් අඩුයි. නමුත් මෙන්න මේ කාරණේ ගැන මම විශේෂ අවධානයක් යොමු කරන්න කැමති. රාජ්‍ය සේවය ඒ ඉහළ මට්ටම පමණක් ස්වාධීන කරලා ඇති ප්‍රයෝජනයක් නැහැ. අද අමාත්‍යංශවල ලේකම්වරු, අතිරේක ලේකම්වරු, අධ්‍යක්ෂවරු, අධ්‍යක්ෂ ජනරාල්ලා ඒ කාටවත් දේශපාලනය කරන්න බෑ. ඒගොල්ලොන්ගේ මාරුකිරී මුසස්කිරී මගේ දේවල් දේශපාලන අභිලාෂයන් වලට අනුව වැඩ කරන්න බෑ. ඒක හොඳයි. නමුත් රාජ්‍ය සේවයේ පහළ මට්ටම විශාල දේශපාලනීකරණයක ලක් වෙලා තිබෙනවා. අද ඇත්තෙන්ම සම පහළ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් ඒ අයට දේශපාලන අයිතිවාසිකම් ලැබිලා තිබෙන නිසා පහළ මට්ටමේ විශේෂයෙන්ම ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාල ගම්වල පක්ෂ කාර්යාල බවට පත් වෙලා තිබෙනවා. අමාත්‍යංශක ලේකම් ධූරයේ උඩතලයේ ස්වාධීන කළ වැඩක් තිබෙනවද? ඒ ලේකම්වරුන්ට ඒ ලොකු ලොක්කන්ට වඩා විශාල බලපෑමක් පොදු ජන සමාජයට කරන්න පුළුවන් ඒ ක්ෂේත්‍ර නිලධාරී මට්ටම දේශපාලනීකරණය වෙලා තිබෙනවනම් සමෘද්ධ නිලධාරියා, කෘපනිෂ නිලධාරියා, සංවර්ධන නිලධාරියා, සානිකුත් නිලධාරීන්ට මෙහෙම පක්ෂ කාර්යාල පවත්වාගෙන යන්න පුළුවන් නම් ගම් මට්ටමින් ක්ෂේත්‍ර මට්ටමින් එතන ඇති වෙලා තියෙන රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය මොකක්ද? අපි මේවා ගැන අලුත් විදිහට කල්පනා කරන්න ඕනේ. මීට අවුරුදු ගණනාවකට පෙර අපි මේ රාජ්‍ය සේවයේ යටිතලයට දේශපාලන අයිතිවාසිකම් ලබා දීමෙන් බලාපොරොත්තු වෙන දේ නෙවෙයි අද සිද්ධ වෙලා තිබෙන්නේ. අද සිද්ධ වෙලා තිබෙන්නේ ඒ රාජ්‍ය සේවයේ දේශපාලනීකරණය කිරීමේ බලකාය බවට පත් වෙලා තිබෙන්නේ මේ රාජ්‍ය සේවයේ පහළ මට්ටමේ නිලධාරීන්. එම නිසා මේක මගේ පුද්ගලික අදහසක්. මම විශ්වාස කරනවා රාජ්‍ය සේවය නිර්දේශ පාලනීකරණය කරන්න ඕන නම් රාජ්‍ය සේවයේ ඉහළ මට්ටමේ ඉඳලා බිම් මට්ටම දක්වා පහළ මට්ටම දක්වා මුරකරුව දක්වා කාර්යාල සේවකයා දක්වා
අවසන් ගන්නවා
කරන්න අවශ්‍යයි. මේක විවාදාත්මක කාරණාවක් වෙන්න පුළුවන්. නමුත් අපිට පේන දේ තමයි අද රාජ්‍ය සේවයේ දේශපාලනීකරණය වෙන්නේ රාජ්‍ය සේවයේ ඉහළ මට්ටමෙන් නෙවෙයි පහළ මට්ටමෙන්
කියන
කැමැති. එම නිසා ස්වාධීන කොමිෂන් සභාව පිහිටවලා අපි යම්කිසි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා නම් ඒවැ ප්‍රතිඵලයේදී
අපි කාලය අවසානයි
ඉවර වෙලා අපි අඩුපාඩු හදාගන්න නැවත වතාව මේ පාර්ලිමේන්තුවේ සකස් කළ මේ නීති රීති හදාගමු කියන යෝජනාව ඉදිරිපත් කරමින්
බොහොමකතාව සම්පූර්ණ කරමු. වාසුදේව නානකර මන්ත්‍රීතුමා වතුන මිනිත්තු 15ක් තියෙනවා.
සභාපතිතුමනි ස්තුති. මගේ හිතවත් කරුණාරත්න පරිණිතාන මන්ත්‍රීතුමා කතා කළ ඉවරුනේ හැටියම නිසා මම කිව යුතුයි රාජ්‍ය සේවකයන්ට පහළ ශ්‍රේණිවල දේශපාලන අයිතිය දීමේ තිබුණු හේතුකාරණා ඔබතුමා දන්න නිසා ඒව මතක් කරන්න ඕනේ. අපි දැන් ඒ උදවිය තමන්ගේ දේශපාලන නිදහස තමන් බලපෑ හැකි වපසරියක් තුල විහිදුවනවා නම් ඒක අපි බලාපොරොත්තු වුණා ඒ පහළ ශ්‍රේණිවලට දේශපාලන අයිතිය දෙන වෙලාවේ. ඒකෙන් ලොකු බලපෑමක් කරන්න බැරි කියන තේරුමේ ඉඳගෙන තමයි එහෙම අයුතු බලපෑමක් කරන්න බැරි කියන එකේ ඉඳගෙන තමයි ඒව දුන්නේ. දැන් කෙනෙක් යම් දේශපාලන අයිතියක් භාවිතා කරනවා නම් ඔහු අවට ඉන්නා වූ පිරිසට ඔහුගේ මතය ඔහුට කියන්නට තියෙන අයිතියනේ අපි පිළිගන්නේ. දැන් මේ අයුතු බලපෑමක් කළොත් අන්න ඒ වැළැක්වීමට අවශ්‍ය පියවරක් ගැනීම සුදුසුයි. ඒ වෙනුවට අපි මේ දරුවත් එක්කලාම කිලුටු අතුර වීස කරන්න ගියොත් අපෙන් වෙන්නේ ලොකු වරදක් කියලායි මං හිතන්නේ. රයි. ඊළඟට ව්‍යවස්ථා මණ්ඩලය සහ රීතිහා රෙකුලාසි නිර්ණායක මේක දැන් මේ ආණ්ඩුවේම මණ්ඩලයක් වෙලාන්නේ. මේක මේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා මණ්ඩලන්නේ මේ ආණ්ඩුවේ මණ්ඩලයක්. ඔබතුමා දන්නවා විපක්ෂයෙන් ඉන්න කට්ටිය ඒගොල්ලත් ආණ්ඩුවෙන්. ඒකනේ මේ වෙලා තියෙන්නේ. ඒ නිසා මෙතන ඇත්තටම අපි 70ක් ඉන්න විපක්ෂයෙන් දැන් ඉන්න අපේ ජෝන් සෙන්විරත්න මන්ත්‍රීතුමා එතුමා අපේ ජනාධිපතිතුමා විසින් පත් කරපු නියෝජිතයා එතුමා දැන්ට ඉන්නවා. ඔන්න දැන් 70ට යම් නියෝජනයක් ආවා. 6ට නියෝජනය තියෙනවා 16ට නියෝජනය තියෙනවා 70ට නියෝජනය නෑ. ඔන්න ඔය විකෘතිය තමයි ව්‍යවස්ථා මණ්ඩලයටත් ගිහින් තියෙන්නේ. අනිත් එක අපි මේ දානමය සංසදෙන් සම්මත කරන වෙලාවේ අපි සම්මත කරේ මන්ත්‍රීවරු එකට යවන්නයි. තෝරාපත් කළා ඇමතිවරු යවන්නේ නෙමෙයි. නමුත් අන්තිමට ඇමතිවරු ගිහින් ඉන්නවා. ඇමතිවරුන්ට විධායක බලය තියෙනවා. ඒ විධායක බලයේ බලපෑම් ව්‍යවස්ථා සභාව හරහා කොමිෂන් කරා ගලා යනවා. ඒක වළක්වන්න බෑ. ඒ නිසා එතනත් විකෘතියක් ඇති වෙලා තියෙනවා. ඊළඟටම මහානගමතිමේ ව්‍යවස්ථා මණ්ඩලය මොන රීති අනුවද වැඩ කරන්නේ? ඒ රීති මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවද කියලා තියෙනවා නේද මේ පාර්ලිමේන්තුවට වගකිවිය යුතුයි කියලා? එතකොට යම් රීතිමාලාවක් ගයිඩ්ලයින්ස් යම් ඇති කරගත යුතුයි කියලා ඒවා මේ පාර්ලිමේන්තුව දැනගත යුතුයි කියලා. පාර්ලිමේන්තුවට වග කියනවා කියන්නේ මොකද්ද? මට තේරෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවට වග කියනවායි කියලා මොකද ව්‍යවස්ථා මණ්ඩලය කරන්නේ? මේ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වග කියනවායි කියලා මොනවද එයා කරන්නේ? කොයිතරම් දුරට ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය ගැන විමසන්න මේ පාර්ලිමේන්තු සභාවට පුළුවන්කමක් තියෙනවද? මෙන්න මේ කාරණාවලට මම පළමුවෙන්ම අවධානය යොමු කරනවා. දෙවනුව මේ ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතු අතර මම දායසිරිමන්තුමා කිව් එක පුනරුච්චාරණය කරනවා. මේ කොමිෂන් සභාවල කටයුතු ගැන නිරීක්ෂණය කරන්න ඕන, විමසීමක් කරන්න ඕන, ඒ ගැන පැමිණිලි කරලා පැමිණිලි ආපුහම ඒව හොයලා බලන්න ඕන. ඒව මොනවත් කරන්නේ නැහැ. දැන් මම කියන්න එක අවස්ථාවක්. මම අධිකරණ සේවා කොමිෂන් විසින් කරපු ස්ථාන මාරුවක් එක්තරා අධිකරණයේ නිශ්චකාරතුමෙකුට මම ප්‍රශ්නයට ලක් කළා. මම ඒක විමසීමක් කළා. අධිකරණ සේවා කොමිෂමෙන් මොකද මම දැනගත්තා ඒ විනිශ්චකාරතුමා දුන්නා වූ නඩු තීන්දුවක් නිසා එතුමා කොළඹින් පිටමාරු කරපු බව එතුමාත් එහෙම හිතුවා ඒක වැරදි වෙන්න පුළුවන් නමුත් අධිකරණ සේවා කොමිෂමට යුතුකමක් තියෙනවා නේද කියන්න මෙන්න මේ නිසා මේ නිසයි අපි මේ ස්ථානමාරුව කළේ ඒක අපි හිතන විදියට යුක්ති සහගතයි කියලා ඒක අපිට පුළුවන් පිළිගන්න ඒ වෙනුවට අපිට කියලා වැඩ තියෙන්නේ අපිට බලය තියෙනවා මාරු කරන්න ඒ නිසා ඒ ගැනුම් බාපෙන් ප්‍රශ්න කරන්න එපා ඉතින් මෙන්න මේවයි උත්තර ලැබෙන්නේ ඉතින් මම මේක යවුවා ව්‍යවස්ථා සභාවට මෙන්න බලන්න ව්‍යවස්ථා සභාවෙන් මේ කාරණාව ගැන අධිකරණ සේවා කොමිෂමෙන් ලියලා තියෙන උත්තරේ එතකොට ව්‍යවස්ථා සභාව මට කියලා එවනවා ඒගොල්ලෝ ස්වාධීනයිනේ ඒකේ හින්දා ඒක ගැන අපිට ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ ඉතින් මම අහන්නේ මේ කොමිෂන් සභාවල ස්වාධීනත්වය කියන්නේ කොමිෂන් සභාවල ආධිපත්‍යයද එහෙම නැත්නම් නීති ආධිපත්‍යයද ඉතින් කොමිෂන් සභාවලට මෙහෙම ආධිපත්‍යයක් දෙනවා නම් කොමිෂන් සභාවල කටයුතු ගැන කොහොමද කවුරු හරි විමසන්නේ දැනගන්නේ පැමිණිලි කරන්නේ කොහාටද දැන් මේ ගැන අපි තවම හිතලා තියෙනවාද මේ කොමිෂන් සභාවල ඉන්න රහත් වෙච්ච මිනිස්සුද නෑනේ මේ කොයි කොමිෂන් සභාවෙත් කවුරු හිටියත් මම වුණත් අපිට බලපාන්නා වූ යම් යම් කරුණු තියෙනවා ඒ අනුව අපි යම් යම් තීරණ වලට එළඹෙනවා අපි කවුරුත් මිනිස්සෝ පෘථග්ජන මිනිස්සෝ මේ පෘථග්ජන මිනිස්සෝ තමයි මේ කොමිෂන් සභාවල ඉන්නේ ඒ නිසා එයාටත් වැරදි තීරණ වලට එළඹෙන්නට හේතු තිබෙන්න පුළුවන් අයිතු ලෙස ඉතින් ඒවා ගැන සොයා බැලීමට අපිට තිබෙන්නා වූ යාන්ත්‍රණය කුමක්ද දැන් ඇමරිකාවේ තිබෙනවා පාර්ලිමේන්තුවේ කොමිටියක් අධිකරණ කටයුතු ගැන විමසන කොමිටිය ඒ පාර්ලිමේන්තුවට තියෙන බලය අවසාන බලය අධිකරණය ගැනත් විමසන්න පුළුවන් මේ අධිකරණයට අධිකරණ බලය දීලා තියෙන කවුද ව්‍යවස්ථාවේ මේ පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තුවට අධිකරණ බලය තියෙන්නේ ඒ අධිකරණ බලය තමයි මේ ස්වාධීන අධිකරණයකට අපි දීලා තියෙන්නේ මොකටද නීති ආධිපත්‍ය අධිකරණය සඳහා දැන් නීති ආධිපත්‍ය වෙනුවට අධිකරණීය ආධිපත්‍ය අපිට බාර ගන්න බෑ දී ඒ නිසා අපිට මේ අධිකරණ සේවා කොමිෂම හෝ අධිකරණයේ හෝ ගැන මේ පාර්ලිමේන්තුවේ යම් යම් ගැටලු ඇති වුණාම ඒවා ගැන කතා කිරීමට ඊට නිසි මණ්ඩලයක් තිබෙන්නට ඕනේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි ඊළඟට මේ ඔව් කොමිෂන් සභා සභාපතිතුමාගේ වැටුප් වැඩි කරන්න ඕන ඒ ගැන අපි විවාදයක් කරනවා නෙමෙයි කොමිෂන් සභා සභාපතිවරුන්ගේ කොමිෂන් සමාජිකයන්ගේ වැටුප් වැඩි කරනවා වගේම ඒ වැටුප් වැඩි කරන්න හේතු වෙලා තියෙන්නේ ඒ වැටුප් ප්‍රමාණවත් නැහැද එතකොට ඔබතුමා හිතනවාද මේ වැටු ප්‍රමාණවත් කියලා මේ රටේ සේවකයින් වැඩ කරන ජනතාවට ඒ වැඩ කරන ජනතාව නොඑන්න කොහොමද මේ රට පවතින්නේ දැන් ඊ අපි දැක්කා කෝච්චියවල කට්ටිය වැඩ කළේ නැත්තම් කොච්චි දුවන්නේ නැහැ විශාල ප්‍රමාණයක් අනාථ වෙනවා ඉතින් එහෙමනම් මේ සේවක ජනතාවටත් ඔවුන්ටත් ජීවත් වෙන්න පුළුවන් වැටුපක් ලැබෙන්නට ඕන ඔවුන්ගේ ජීවන මට්ටම් කඩා නොවැටෙන්න අද තියෙන තත්ත්වය අනුව ඔබතුමා දන්නවා රුපියල් 50000ක් වැය කරනකොට NBT tax හා VAT value added tax මේ දෙක විතරක් ගත්තාම රුපියල් 50000ක් තුල 5000ක විතර ප්‍රමාණයක් බදු මේ තත්ත්වේ නම් තිබෙන්නේ මේ කොයි කාටත් මේ මැද මට්ටමේ පහළ මැද මට්ටමේ සේවකයින්ටත් කනිෂ්ඨ සේවකයින්ටත් වැටුප් පැඩිවීමක් අවශ්‍යයි රජයේ පමණක් නෙමෙයි අඩු වැටුප් ලැබෙන වෙනත් පෞද්ගලික ආයතනවල සේවකයින්ටත් වැටුප් පැඩිවීමක් අවශ්‍යයි දැන් මේ දුම්රිය සේවකයින්ට පොරොන්දු වෙච්ච වැටුප් පැඩිවීමක් දෙන්න තමයි අමුණගම කමිටුවක් දාලා ඒ නිර්දේශ කැබිනට් එකට ගෙන ආවේ මෙන්න එතකොට මුදල් අමතුමා කඩාගෙන පැන්න අලු ගෝසුවෙක් වගේ ඒකට විරුද්ධව ඉතින් මොකද උනේ ඊයේ වැඩ වර්ජනය ඉතින් ඒකෙන් මොකද උනේ මේ රටේ විශාල අරාජකත්වයක් ඇති වුණා ප්‍රවාහනය ඉතින් මුදල් අමතුමාගේ මේ දඩබ්බර වැඩ නිසා මීට වඩා නරක දේවල් වෙන්න පුළුවන්. එතුමාට තියෙන රාජපක්ෂ බීතිකාව. රාජපක්ෂගේ නම නැතුව එතුමාගේ කතාවේ එක කොටසක්වත් ඉවර කරන්නත් බෑ, පටන් ගන්නත් බෑ. ඉතින් ඒකට හේතුව එතුමා අද බය වෙලා තියෙනවා මේ රටේ විශාල ජනතා බලවේගයක් මහින්ද රාජපක්ෂ මහතාවට අද එකතු වෙමින් ඉන්නවා. එතුමාගේ නම අද ජනතාවට ඒකරාශී වීමට මන්ත්‍රයක්. ඉතින් ඒ ප්‍රමාණයට අපේ මුදල් ඇමතුමාට රාජපක්ෂ නාමය කොඩි විනයක්. ඉතින් ඒක ඇති අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා එතුමා ඒ අනුව ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඊළඟට මේ මුද්‍රණාලයේ වර්ජනයක් යනු. මේ මුද්‍රණාලයේ වර්ජනය 100%ක්ම වගේ සාර්ථකයි. කොහොමද අපි දැනගත්තේ? න්‍යාය පත්‍රය ගාලා තියෙන්නේ මෙට්‍රෝපොලිටන්. අද අපේ න්‍යාය පත්‍රය ගාලා තියෙන්නේ මෙට්‍රෝපොලිටන් එකේ. රජයේ මුද්‍රණාලය නෙමෙයි. සාමාන්‍යයෙන් අපේ ඔක්කොම දේවල් අපේ මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලය. දැන් ඒ කටයුත්ත කරන්න බැරි තරමට රජයේ මුද්‍රණාලයේ වැඩෑන හිටෙව්වා. මොකද වෙලා තියෙන්නේ? මං ඒ බාර ඇමතුමා මගේ මිත්‍රයන් ආවින් ඇමතුමා එතුමා මා හිතන්නේ මේක ගැන ක්‍රියා කළා නම් හොඳයි. මේ මුද්‍රණාලයේ තනතුරු වලට උසස් වීම දීලා තියෙනවා කිසියම්ම වූ හේතුවාදී පදනමකින් තොරව. සාමාන්‍ය දැනීමේ තරමින්වත් තොරව. ඒ තනතුරු වලට ඒ දීලා තියෙන උසස් වීම ඉතාමත්ම අත්නෝමතිකයි. මම දේශපාලනිකයි කියලා කියනවා නෙවෙයි. එහෙම නොකිය ඉන්නත් බෑ. එහෙම තමයි පැමිණිලා තියෙන්නේ අපේ සේවකින්ගේ. නමුත් අඩුගානේ අත්නෝමතික නම් ඒකට අභියෝග කරන සේවකින්ට අයිතියක් තියෙනවා. අන්න මුද්‍රණාලයත් තන හිටියා. ඊට පෙරදා කෝච්චි යන හිටියා. ඉතින් මේ නිසා මේ ඇමතිවරු දැනගන්න ඕන, මේ ආණ්ඩුව දැනගන්න ඕන, ඒ ඇමතිවරුන්ට ඕන හැටියට තීන්දු තීරණ ගන්න බෑ. යම් හේතුවාදී පදනමක් මත ඇර යම් ආකාරයකට මේ රටේ පිළිගත්තු ප්‍රතිපත්තියක් තියෙනවා උසස් වීමල. අර ගුරුවරුන්ට උසස් වීමකයක් දෙන්න ගියා අර පරිපාලන තනතුරු දෙන්න ගියා ගුරුවරුන්ට. දේශපාලනික පදනමක් උඩ ඒක පිළිගත්ත කවුද? අපේ ජනාධිපතිතුමා පිළිගත්තා. මේ ගුරුවරුන්ට දෙන්න ගිය උසස් වීම දේශපාලන පදනමක් උඩයි. ඒ නිසා මම මේක හොයලා බලන්න ඕන කියලා ඒක නැවැත්තුවා. ඒ නිසා ගුරුවරුන්ගේ තිබෙන්න ගිය විශාල වර්ජනයක් මේ රටේ වැළැක්වුණා. මේ එසේ වුණා නම් විශාල ප්‍රමාණයකින් දරුවන්ට ඒක බලපානෝ, විභාගවලට බලපානෝ. ඒව බේරගන්න ආණ්ඩුව දැනගත යුතුයි. ජනාධිපතිතුමායකට මැදිහත් වීම ගැන ස්තුතියි. ජනාධිපතිතුමාගේ අනිත් ඒවා ගැනත් මැදිහත් විය යුතුයි. මැදිහත් වෙලා මේ ආණ්ඩුවේ සමහර ඇමතිවරු කරන මේ දඩබ්බර ක්‍රියාවලට මේ හිතුවක්කාර තීන්දුවට ඉඩ නොදිය යුතුයි කියලා මා විශ්වාස කරනවා. ඊළඟට සමෘද්ධි නිලධාරී. මේ සමෘද්ධි නිලධාරීන් අන්න ඇවිල්ලා දාස් ගානක් අතර පාර්ලිමේන්තුව වටරවුමේ ඉන්නවා. මං ගියා උදේ මේ වටරවුමේ ඉන්න අය හම්බ වෙලා අහන්න. මොකද ඕනම පුංචි දෙයකටද ඕගොල්ලෝ වර්ජනය කරනවද? ඒකද මේ වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ
මතුමා මිනිසු දෙකක් තියෙනවා ඔබතුමා.
ගිය ආණ්ඩුව යටතේ මෙයාට ලැබුණා විශ්‍රාම වැටුපක්. ඒ විශ්‍රාම වැටුප මේ දායක විශ්‍රාම වැටුපක් නෙමෙයි, සම්පූර්ණයෙන්ම රජය ගෙවූ විශ්‍රාම වැටුපක්. දැන් මේ ආණ්ඩුව විශ්‍රාම වැටුප කප්පාදු කළා. ඒක වෙන පැත්තකින් තියෙනවා. මේ විශ්‍රාම වැටුපේ ලැබෙමින් තිබුණු අතිතෙව්වා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? විශ්‍රාම යන සමෘද්ධි නියාමකවරු නිලධාරීන් කුලී වැඩට යනවා, අත් වැඩට යනවා. මෙන්න මෙහෙම ඇත ජීවත් වෙන්නේ. ඇයි මේ විශ්‍රාම වැටුප අතිතෙව්වේ? දැන් ඒකත් මුදල් ඇමතුමාගේ වියදම් කැපීමේ වැඩපිළිවෙලා. දැන් ඒ විශ්‍රාම වැටුප අතිතු වීමත් එක්කලා වැන්දඹු අනත්දරු දීමනාත් අත් හිටුවලා ඒ වැන්දඹු කාන්තාවන් ඒ අනාත් දරුවන්ට මොකද වෙන්නේ? ඒ මිනිස්සුන්ට ඒ වෙනුවෙන් දායකත්වයක් දුන්නා තමන්ගේ වැටුපේ. මේ ඔක්කොම තියෙද්දී අද වැටුපත් නවත්වලා මේ විදිහේ ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් වැඩිකල් නොගොහින් මුළු රටේම වැඩ කරන ජනතාව එකට එකතු වෙලා මේ ආණ්ඩුව අනහිතවන දිනය වැඩි ඈතක් නෙවෙයි කියලා මා පිළිගන්නා බව කියමින් ඔබතුමාට ස්තුති කරමින් ඔබතුමාට මන්නවත්.